Would Honourable Ali Sabri go next? Yes.
Honourable Presiding Member, first of all, I'm thankful for providing me some opportunity to take part in this very important debate. Listening to the Honourable Members of the Opposition, I'm wondering whether we are actually debating the 1978 original Act or the amendment. The manner in which criticism had been levelled against us, as if we are bringing in a new law for the first time to introduce PTA. We are not doing that. We are introducing safeguards in order to address some of the long-standing issues which we have identified over a long period of time, which need rectification. So instead of applauding that, instead of at least saying that there is something progressive happening, you just want to bring it to note. What's the point? Let's assume that you are saying that you will not vote for it. So let's assume that this vote is not get passed. What happens? PTA remains as such, as it is now. Is that what you want? I think we have, over a period of time, had so divided in this house, no one can see what is positive or negative other than your party affiliation and political ambitions. Now, Honourable Minister, Honourable Leader of the Opposition made an empathetic claim, a passionate speech, asking to withdraw the entirety of the PTA. May I now bring it to the attention of an article which I reminded the Honourable Opposition Leader about the U-turn on the PTA which appeared on the last Sunday Times. When the previous government brought the Counter-Terrorism Act, this is what the Sunday Times says, in Sri Lankan politics, changing party colours, often no making U-turns on critical policies of one's own political convenience, is not something new. When the ultimate goal is securing votes and retaining your seat, it could be one of the reasons why we have had only a handful of state persons and plentiful of run-of-the-mill politicians in our recent political history. One such complete U-turn was witnessed this week when opposition leader Ajit Premadasa declared in a letter to the Tamil National Alliance spokesman, Mr. M.A. Sumandiran, stating that the Prevention of Terrorism Temporary Provisions Act No. 48 of 1979, PTA, should be abolished completely without tinkering with the law and only making amendment to the substantive law. Not so long ago, it is in this article, I will table this. Not so long ago, addressing a rally in Ampara, weeks after the Easter Sunday attack in 2019, Mr. Premadasa, who was the Housing, Construction and Cultural Affairs Minister, reiterated that the PTA must be strengthened while suggesting that the Yahapalaya Good Governance Administration, in which he was a fairly a prominent member, should suspend the reforming process which you were leading. Which you are leading, Honourable Member, of the law by replacing PTA with Counter-Terrorism Act. So this kind of political bargaining, we should forget about this. We are not here to do that. We sincerely believe some progress has to be made. We are making that progress. I'm tabling that. I won't speak without just for the sake of speaking. I'm tabling this. This is from the Sunday Times itself. So therefore...
The Honourable Minister quoted the Leader of the Opposition and said that he had asked for the repeal of the PTA. That's only half the story. He asked for the repeal and the replacement of the PTA by the Law Commission draft on counter-terrorism.
Thank you.
That's a full picture.
No, it's not the full picture. That is correct. What I am saying, in the past, when he was the Honourable Minister of Housing, when the counter-terrorism was brought in, he told that the PTA should be strengthened. Yeah, so that is what? That's what I'm saying. So what is your problem now? No, that is exactly what we are saying. That is what we are saying. We are inviting you. Oh, exactly.
Order, please. Honourable Minister. Honourable Minister, 1 minute. Honourable Deputy Speaker is to come into the chat. Order, please.
Deputy Speaker, I think this is a very important first step. As a lawyer, I totally agree with the argument that separation of power is very important. In the separation of power, the executive power and the legislative power and the judicial power should be separated. No one can assume the role of the judge and keep somebody forever. But however, all jurisdictions, including the USA and EU, India and Singapore, you name anyone, have certain safeguard to protect their national interest. So we need to have a law which is very important in order to protect our national security while safeguarding the rights of the innocent and the people who have been detained under this law. But it is no two words in this. This law had been misused and abused over a long period of time. So there has to be safeguards. Those safeguards necessary. While those safeguards are also necessary, it's also important that we need to have sufficient counter-terrorism laws in the event of extremism, which border in the terrorism, to quickly quell those. Otherwise, the entire public will suffer. We have seen when the LTT was running riot, the whole country suffered out of it, and mostly the Tamil community. It is their youth who were rounded up, their youth who were taken in the night by the LTT to forcibly conscript. In the recent part, when I went to Kilinochi, I met five of those parents of the missing persons. When I spoke to them, all of them said they were 13, 14. They used the word Yakkam, came and took them away, and after that in the war they lost. Now they want to reclaim them. The truth is that violence is not going to, as Lord Buddha had very clearly pointed out or told, violence is not going to be a solution to anything. Hatred will not be seized by hatred. Hatred has to be seized by love, tolerance. So we need to go back to our drawing board and in fact put people to people in touch. I agree with you all that we need to see a substantial amendment to this. As the Honourable Minister of Foreign Affairs very correctly pointed out in the morning, we are in the process of doing that. This is the first step, a progressive step. What are the benefits out of this? We have reduced 18 months to 12 months. We have specifically admitted any member of the community or the public in this country who are being detained can go by a right to the Supreme Court and to the Court of Appeal and challenge this detention. This is specifically given. Apart from that, for the first time, as a matter of right, people who have been detained for more than 1 year can go and ask for bail. Whether the other side is consenting it or not, whether the AG is consenting it or not, we have taken that discussion away from the executive and given it to the court, so court can look into this. Furthermore, we must also say some progressive step that we have taken over a period of time. About 8 months ago, after 31 years, we established the advisory committee under the PTA. We appointed Honorable Ashoka Silva as the chairman, that the president himself appointed, and two others. And that committee had looked into and almost released 81 people who have been detained for a long time. So these are positive developments. No one can deny those things. And we must see that we have been looking into that. And after most of you all had made so much of representation, we make representation all the time. President himself had very clearly stated that not to use the PTA unless for absolute matters which are connected to the terrorism. As a result of which, the IGP had sent a circular in September 2000, that's what I asked the Honourable Member, in September 2021, not to use the PTA indiscriminately for the offences which Honourable Vikramaratne and Honourable Members of the Parliament referred. not to be used for that kind of offences. And as a result of which, since September 2021, there is a de facto moratorium on not using the PTA for offences other than directly involvement of terrorism. So therefore, these are progressive steps on that. And apart from that, one of the most important things is within 48 hours, the Supreme Court has also suggested that to be informed to the magistrate, and the magistrate is given the power to go and visit that, and they will visit. And that's a shall, not may. It's a shall, that's a responsibility on their part. Then it is further being asked to hear the cases on a day-to-day basis. Up to now, it was for the Chief Justice to direct. Then only it takes place like that. Now it is a duty cast upon the judge to hear it on day-to-day basis. If after 1 year of the detention, if the cases are not being filed, they as a matter of right can make an application for bail to release them. So therefore, these are not simple progressions. These are actual substantial progress. So therefore, these have been introduced in order to safeguard the people's right and the liberty, because we believe in that. And it is also very, very important that when these kind of attacks which happened in the past, maybe the JVP uprising in 1987 to 89, and the LTT activities, and also post-Easter Sunday attack, some sort of a national security law was important for the country. So we are not even at the behest of the international community or otherwise going to totally remove our anti-terrorism laws without in place something which is current, something which is important, something which is balanced. So therefore, we will work on that. We understand that terrorism has different phases. Now things have changed. It is no longer of controlling a territory and carrying out guerrilla attacks. It's more than that now. It is a cyberspace. It is brainwashing. It is using political power. It is money transferring. It is money laundering. So in order to meet these serious challenges, we need to introduce a new law. So we will do that. But in the meantime, it is equally important. No one should be given the power to abuse this. I agree with many of the members, both sides of the divide, came out how they have used these confessions in order to punish or detain innocent people. Two of the most recent examples is Vaunathiv. Two people were arrested for that Vaunathiv murder of police officers. They were arrested on a confession and said that the LTT was involved. But after that, it was released, realized it was actually Saharan and the clan was involved in that. So until such time, on a confession, they were inside. And recently, another person from Trincomalee was arrested and detained for something happening in the Lanka hospitals, saying that the bomb was planted there. But after the church bomb was disclosed, it was found those poor fellows have nothing to do with it. So it is true. It has been abused. There is no two word on that. So we need to have...
Having said all of that, you are not doing the confession.
Yeah. Of course, you see, that's what I am telling. My whole idea is, that exactly what I am coming there, Honorable M.A. Sumandiran. We are doing it now, as a result of which the new amendment what we are bringing it today. Now let's assume that this amendment is defeated. Are you in a better position or worse? That's what I'm asking. As a result of this amendment, magistrate had been forced to oversee. They had been asked to visit. There is a necessity to produce before 48 hours. That is exactly what you did for the last 5 years. during the Yapalne government, you were almost acting as the deputy prime minister there. Were you able to get anything here? Nothing was brought. Not even the comma was changed. So No, we are doing it. We are doing it. We are categorical. Mr. Sumandiran, we are doing it. This is the first step. What is IWAS? IWAS for you. You don't want this to be passed because you want to go and canvass it in the international arena and say nothing is happening. But no, it's other way around. We will do it and we will also bring a new act. I will tell you that, as the Honorable Minister of Foreign Affairs said, we will bring a new act and we will change it and that will be a balance act. And I want your support on that. We all want your support. So we will find a way to have a balanced mechanism and a legislation so it everyone will understand. All countries have counter-terrorism legislation and we need one. So there is unanimity in that. But we all agree there has to be some supervision from the judiciary. That also we agree. So we will go there. We'll immediately start the process and we'll find a way so that you all can be happy on that. So therefore, I'm not going to take much of your time, Honorable Deputy Speaker. What we are saying is, this is an honest attempt on a long-drawn attempt to have a comprehensive new legislation which should replace with sufficient safeguards, both for the state as well as to protect the liberty. In that light, this is a step in the right direction. In order to go this direction, that's what I expect. All right. That it is also important, Honorable Deputy Speaker, that's what I don't know whether Honorable Sumandiran was here. There is a clear progress during the last 8 to 12 months in this direction. First, we went to the cabinet and got the sanction of the cabinet to amend it. Secondly, I personally wrote to His Excellency the President on the advice of the Honorable Attorney General to establish an advisory committee so that the people who have been detained unfairly, providing them a mechanism to apply to review their cases. That mechanism is happening, and Honorable former Chief Justice, His Lordship, Justice J.N. De Silva, Ashoka De Silva is chairing that committee. That mechanism is also working. As a result of this mechanism, we have been able to provide relief to at least 81 people. So these are progress. Then I was explaining to the Honorable Member, there is a de facto moratorium of using of this since September 2021, where the IGP has sent a circular not to use the PTA other than on anything specifically related to terrorism. As a result of which it has not been used. So finally, this is the next direction is what we are discussing now. That is this new law and amendment which is coming in as at now. So there is a clear progress. The next step is that it's our duty, not because of anyone else. We don't treat our citizen as different. For me, whether they are Muslims or Tamils or Sinhalese, there is no difference. For me, all are human beings. We need to treat all of them equally. We believe in that. And as lawyers, we have been treated like that and we have been trained like that. Article 12.1 is in forefront of our eyes. Every time that the most cherished article of the Constitution. So we believe in that. So we will work towards it. And we will introduce a comprehensive new act. As Honorable Minister told, we will all work together and find a solution to this long-standing trouble. Thank you very much.
Rao Phakim wanted to
from the Honorable Minister. It is good that you want to have some judicial supervision over executive action, But as it obtains in some Commonwealth countries, why not to, for such legislation, because to check its abuse, why not to have some parliamentary supervision as well when you are considering some new amendments?
ගරු හර්ෂ සිල්වත් මෙතුමා විනාඩි 5යි.
ඔය ස්තුති කතානායකතුමනි, when the minister of justice asked us why we couldn't applaud the amendments that they were bringing in today, instead of applauding, I was appalled. Not applaud, appalled. Appalled at the position the minister of justice took in trying to justify the amendments they were bringing in today. He said it was a start, and he apparently is of the belief that these superfluous amendments, in fact, because some other laws subsequent to the Prevention of Terrorism Act has in fact erased some of the positions that was originally included in it, for instance in giving bail and so on. Now, he first said, look, looks like we are debating the 1978 original act as opposed to the amendments. And other people here spoke about the way in which that act was brought in within 24 hours as an urgent bill. The Honorable Minister of Justice seems to have forgotten that with the 19th amendment, the ability for the government to bring an urgent bill was removed. And you yourself, in the 20th amendment, reversed it. And now again you have the ability to bring urgent bills. So it is appalling that you are asking us why we are not applauding your position. Since the members in the opposition have in detail explained why we are not in favor of these amendments, I am not going to take time to further dwell on it. But something that you told just now struck me, Mr. Minister. You said it doesn't matter whether a person is single, is Tamil or Muslim. To me, every person is a human being. මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි, සිංහල කට්ටිය කී දෙනෙක් මේ ත්‍රස්තවාදී මේ මේ පනත හරහා හිරේ දාලා තියනවද? එක සිංහල කෙනෙක්වත් දාලා තියනොත් මම අහන්නේ. අපි දන්නවා දැන් මෙතන කතා කරා දාස් ගණන් දෙමළ මුස්ලිම් කට්ටිය මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ දාලා තියනවා. මේ සිංහල කෙනෙක් දාලා නැහැ මං හිතා. හරි. දැන් මම කියන්නම් සිංහල කට්ටියට මේකේ බැරෑරුම්කම තේරෙන්නේ නැහැ. සිංහල කට්ටිය හිතන්නේ මේක සාමාන්‍ය පනතක් කියලා. මම කතාවක් කියන්නම්. 2002-03 කාලේ සීස්ෆයර් එක තිබ්බා. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පාලන කාලේ වාණිජ මණ්ඩලය එකතු කරගෙන ගියා කණ්ඩායමක් යාපනයට. මටත් එන්න කියලා තිබ්බා. මම ඒ දවස්වල ලෝක බැංකුවේ යම්කිසි ව්‍යාපෘතියක් භාරව ඉන්නකොට. අපි යාපනයට ගියාම තරුණ තරුණියෝ බොහෝමයක් අපිව හම්බෙන්න බලාගෙන හිටියා රැකියා ලබා ගන්න. ඒක දිග කතාවක්. නමුත් මම දෙන්නෙක්ව රැකියා දුන්නා. එක්කෙනෙක් තුෂාන්තන් කියලා අවුරුදු 23ක විතර පිරිමෙක්, තවත් ගෑනු දරුවෙක් අවුරුදු 22ක විතර. අපි අනකොට යාපනයේ විශ්වවිද්‍යාලේ ඒගොල්ලෝ දෙමව්පියොත් එක්ක ඇවිල්ලා හොඳට ඇඳගෙන අපිත් එක්ක ඉන්ටර්වියු එකට හිටියා. හරි 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 ආසයි හිතුණා. මේ ළමයාව අපි කොළඹ ගෙනාවා. කොළඹ ගෙනල්ලා රැකියාවක් ලබා දුන්නා. එක ආයතනයක, රජ ආයතනයක් නෙමෙයි. එතකොට ඒ තුෂාන්ත ඒ රැකියාවෙන් ඉහළට ආවා. ਉਹ අතිශය දක්ෂ මේ මේ මෘදුකාංග ඉංජිනේරුවෙක්, software engineer. ඔහුට පොඩි කාලේ ගැටලුවක් වෙලා LTTE එකෙන් ඔහු අරගෙන යන්න ගියාම දෙමව්පියෝ ඔහුව හොරෙන් ලංකාවෙන් එළියට අරගෙන ගිහිල්ලා කැනඩාවේ පුරවැසිභාවයක් ඔහු අරගෙන තිබුණා. දැන් ඔහොම ඉන්නකොට එක දවසක් මම මේ SLS එකේ සෙමිනාර එකට ගිහිල්ලා තිබ්බා. හැන්දෑව 6 මාරට විතර ඇති සුශාන්තන්ගේ බිරිඳ මට කතා කරා අඬාගෙන. දෙමළෙන් මොකද්ද කිව්ව මට තේරුන්නේ නැහැ. මම මොකද වෙලා තියෙන්නේ මේ නිජාන්ත කියලා. එතකොට කිව්වා මිස්ටර් හර්ෂ මේ තුෂාන්තන්ව සුදු වෑන් එකක දාලා අරගෙන ගිහිල්ලා කියලා. මෙහෙමයි අපිට ආරංචුනේ කියලා. රෑ දැන් 8ට විතර ඇති මමයි මගේ භාර්යාවයි නිජාන්තිව බලන්න ගියා. බලන්න ගියහම අපිට දැනගත්ත
අතුරුදහන්
වෙලා තියෙන කතාව.
කාලය අවසන්.
හරි. එතකොට හැමෝටම අපි කතා කරා. මෙතන ගරු මනුගණිෂන් මහත්මයා ඉන්නවා. රෑ එකට විතර එතුමා කතා කරලා මට කිව්වා හර්ෂ අපි සුශාන්ත නින්නතන හොයාගත්තා. සුශාන්තව මරලා දාලා නැහැ. පස්සේ අපි කැනඩාවේ එම්බසි එකට කතා කරලා කිව්වා අපි දන්නවා සුශාන්තව මරලා නැහැ. හැබැයි කරුණාකරලා මොකක් හක් කරන්න එපා මේ දරුවාට කියලා. ඒගොල්ලෝ ඉන්ටර්වින් වෙලා එයා එදා මැරුවේ නැහැ. අදත් මනුගණිෂන් මන්ත්‍රීතුමාට ඒගොල්ලෝ මේ නමස්කාර කරනවා වඳිනවා. හරි. මොකද වුනේ? එයාව දැම්මා ඩීඕ ගැහුවා. ගහලා අප්‍රේල් මාසේ 29 වෙනිදා මේ කතාව වුණේ. නොවැම්බර් මාසේ 24 වෙනකන් ගරු ඇමතිවරයා ඔහුව නොයෙකුත් තැන්වල තියාගෙන හිටියා. බූසෙ තියාගෙන හිටියා. අවසානයේදී ඔහුට ටියුබකියුලෝසිස් හැදුනා. TB හැදුනා. කිසිම විදියකට එළියට ගන්න බැරි වුණා. හැබැයි මම මේ කතාව මෙතන කියන එක හරි නෑ. මම පස්සේ ලොබියේදී ඔබතුමාට කියන්නම් කොහොමද කියලා තුෂාන්තන්ව එළියට ගත්තේ ලංකාවේම නීතිඥෝ කට්ටියක් එකතු වෙලා. කොහොමද තුෂාන්තන්ව එළියට ගත්තා. හැබැයි අවසානයේදී මොකද වුනේ? සම්පූර්ණයෙන්ම ඒ පවුලත් කඩාගෙන වැටුණා. තුෂාන්තන්ගේ වයිෆ්ගේ අම්මා වහබීලා මැරුණා. මොකද ඒ කට්ටියට කිව්වා බලන්න ඔයාගේ එකම දුව අර මේ ත්‍රස්තවාදියෙක් එක්ක කසාද බැඳ කියලා. මේ ඔක්කොම කතා විවරුණාම ඒ ආයතනයේ ඉන්න ප්‍රධානීෙක් මට කතා කරලා කිව්වා හර්ෂා මම කියන්න දුන්නේ මොකද්ද කියලා. මෙතන තිබුණා ජෙලසි එකක්, ප්‍රොෆෙෂනල් ජෙලසි එකක්. සමහරු කැමති වුණ නැහැ මේ දෙමළ දමයා ඉස්සරහට යනවට. කෝල් කරලා කිව්වා මෙන්න මෙතන කොටි ත්‍රස්තවාදියෙක් ඉන්නවා කියලා. අර අර කරපු එකට දේශපාලනඥයා හරහා DO එකක් ගහලා මෙන්න මේ ඛේද වාචකේ වුණා. ඉතින් මම කිව්වේ ගරු ඇමතිතුමා මට වෙච්ච පෞද්ගලික සිද්ධිය. මාවත් හොයාගෙන ආව ටෙරරිසම් ඉන්වෙස්ටිගේෂන් එකෙන් මගෙත් කට උත්තර ගත්තා. මොකද ඔහුගේ වොලට් එකේ මගේ කාඩ් එක තිබිච්ච නිසා හැම කරදරයකටම මට කතා කරපු නිසා. ඉතින් සිංහල මිනිස්සු මේක ගැන දන්නේ නැහැ කතානායකතුමනේ. සිංහල මිනිස්සු මේ ත්‍රස්තවාදී වළක්වා ගැනීම පනත ගුවහම ඒගොල්ලන්ට නිකන් මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒකයි මම මේ කතාව මේ අවස්ථාවේදී කිව්වේ. ඒ නිසා ඔබතුමාව අප්ලෝඩ් කරන්න බෑ. ඔබතුමා මේ පනත වෙනුවට ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා යූටර්න් එකක් ගහලා කිව්වා. ඔව් යූටර්න් එකක් ගහලා එතුමා පිළිගත්තා. එතුමා කිව්වා එතුමත් එදා හිටිය තැන නෙමෙයි අද ඉන්නේ කියලා. ඒක හොඳ දෙයක්. හොඳ යූටර්න් එකකට ඔබලා ඒකට ගරු කරන්න. මං හිතන්නේ ඒක තමයි අපි වැදගත්කම කියන්නේ. දේශපාලන මේ මේ හැකියාවක් තියෙනවා හරි තැන්ට එන්න. බොහොමත්ම ස්තුතියි.
ගරු මහාචාර්ය DL පීරිස් අමාත්‍යතුමා. ඔව් කිරියල් මහත්මයා.
පසුගිය අවුරුදු දෙක තුල ඩිටෙන්ෂන් ඕඩර් DO ගහපු 7 දෙනෙක් පොලිස් භාරයේ ඉන්නකොට වෙඩි කාලා මැරුණා. ඒකට මොකද කියන්නේ? 7 දෙනෙක් මැරුණා. මෙතුමා කියනවා මේ විද්‍යාවක දරුවා දෙමතුමා හැම අඟලක්ම
හොඳයි ඔබතුමා ඉස්සෙල්ලා
පරීක්ෂා 7 දෙනෙක් මැරුවා.
හරි ගරු DL පීරි සමත්තුමා.
Sir, Mr. Deputy Speaker, we have had a very
Pranambala Matituma.
Honorable Deputy Speaker, in my speech I just said that the laws in this country are never implemented, and that's a part of this problem with the amendment. The Presidential Task Force for One Country, One Law has written to me, a member of parliament, a Tamil member of parliament in Sinhala. In Sinhala. To the best of my knowledge, I think we are in a country that says that official language Tamil is also an official language, but this is the law. This is the way this country behaves.
So, Deputy Speaker, we have had a rich and rewarding debate throughout the day, in which various points of view have been expressed by honourable members on both sides of the House. I would like to express my genuine appreciation to all of them, and also to the ministers and the officials who worked very hard on this legislation in the Ministry of Justice, the Ministry of Foreign Affairs, the Ministry of Defence, and the Attorney General's Department. The Honourable Leader of the Opposition used strong language to denounce the present Prevention of Terrorism Act. I agree with him. He used words like outdated and draconian. He said there are many serious weaknesses. I'm quoting the exact phrase that he used. He said there are many serious weaknesses in this legislation. And that is why, Mr. Deputy Speaker, we have brought these immediate amendments, urgent amendments, to rectify the situation to a large extent. I have indicated succinctly the main areas in which these amendments will have operation. The increased authority of magistrates and judicial medical officers, day-to-day trials, access to counsel, communication with the next of kin or other close relative, the virtual repeal of Section 15, subsection 2 of the PTA, which denies bail in all circumstances, shall remand, the court is forced to remand, that is no longer the case, that it in itself is a very significant amendment. Then Section 9, which says that the detention order shall not be called in question in any proceedings whatsoever. We are making an explicit exception in respect of fundamental rights jurisdiction of the Supreme Court, the writ jurisdiction of the Court of Appeal, and habeas corpus applications. So all of these represent significant changes in the law. I would like to reiterate what my colleague, the Honorable Minister of Justice, said. These are urgent amendments. We do not want to postpone these until the overall exercise is completed. The House will agree that that is a complex exercise. It is going to take some time, but I can assure members of the House that the suggestions that you made will be taken fully into account when we bring before this House complete legislation dealing with national security in the country. That will be a fresh point of departure. That will be a completely new statute. It will not take the form of amendments to existing legislation. The Honorable Lakshman Kiriella has submitted a series of amendments. The Chief Opposition Whip, I would like to tell my Honorable friend that we are not in a position, Honorable Kiriella, I was just saying that we have received the amendments that you have presented. We are not in a position to accept those amendments right now, but I assure you that we will study these very carefully, genuinely, not superficially, and we will do our best to extract from those amendments the substance that you are proposing, and all of that will be taken into account when we complete the exercise that we have already embarked upon, that is the comprehensive legislation. Yes. Yeah, I know. Yes. Yes. Yes.
The amendments I submitted, they are not only the amendments of the SJB.
Yes.
We have had discussions with all parties, yes, and with human rights organizations. And in line with the committee, which was headed by Ramesh, law commission headed by Ramesh DeSilva.
So all the more reason, Honorable Kiriella, to reflect seriously on the content of those amendments. We are certainly happy to do that when we bring before you the complete overall legislation. So may I thank the House for the cooperation they have extended to us. I have no doubt that this is going to make a definite change in the law. It is going to make a difference on the ground. If the law remains exactly as it is, the position will be far worse than what it would be with these amendments being enacted into law. And I therefore ask all members of the House, irrespective of party affiliation, to extend their unqualified support to these amendments. I thank you, Mr. Deputy Speaker.
Stuti. Oh, Adadina. කටයුතු නිමා කර ගැනීම සඳහා කාලය ලබා ගැනීමට සභාව එකඟද? ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධාන සංශෝධන පනත් කැටුම්පත් දෙවන වර කියවීම සභාව එකඟද? අනුගමන මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත සංශෝධනය කළ යුතු කිරි ස්ථාවරය අපි හැමදාමත් හිටියා. ඉවත් කළ යුතු කෙන ස්ථාවරෙත් හිටියා. නමුත් මේ ඉදිරිපත් කොට තිබෙන සංශෝධන ඒ අවශ්‍ය වෙන ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි මේ සඳහා විරුද්ධත්වයේ ප්‍රකාශ කරනවා. ඒ නිසා වෝට් එකක් අවශ්‍යයි.
ගරු මන්ත්‍රීතුමාලා තමන්ට නියමිත අසුන් වලට යන්න කරුණා කළා. ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව පනත් කෙටුම්පතට පක්ෂ ගරු මන්ත්‍රීතුමාලා කොළපාටත් විරුද්ධ ගරු මන්ත්‍රීතුමාලා රතුපාටත් භාවිත කර ඡන්දේ ප්‍රකාශ කරන්න. ඔබතුමාලාගේ නම් තිරේ සටහන් වෙනවද බලන්න. විමසීමක් කරනවා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමාලා ඡන්දය පාවිච්චි කළා ඉවරද? විශේෂයෙන්ම මේ ඡන්දය ප්‍රකාශ කරන්න නොහැකි ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා ඉන්නවද? ගරු ජගත් පුෂ්පකුමාර මහත්මයා
පක්ෂයි.
ගරු එස්.පී. සහනායක මහත්මයා. විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන්න බැරි වූ
ඉරදයි.
හරි. තවත් ඡන්දය පාවිච්චි කරන්න බැරුණු ගරු මන්ත්‍රීතුමලා ඉන්නවද? ගරු නන්දසේන මන්ත්‍රීතුමා, නන්දසේන මන්ත්‍රීතුමා ඡන්දය පාවිච්චි කළාද? හරි, බොහොම ස්තුතියි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිදාන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම පක්ෂව ඡන්ද 86යි විරුද්ධව ඡන්ද 35යි. කාර්ක සභා අවස්ථාව. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම් පත පළවන වගන්තිය සභාව එකඟද?
අයි.
දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ලක්ෂ්මන් කිරියල්ල මහතා.
ආයි දෙවන වගන්තිය ආයි. තුන්වන වගන්තියට
ඔබතුමා
කතාරාගතුමනි, මං උදේ මේ සංශෝධන ගැන කියනකොට ගරු ජේල්පින් සැමැති බකුව ඒ සංශෝධන බාර ගන්න බෑ කියලා. ඉතින් මං ඒ සංශෝධන ඉදිරිපත් කරන්නේ නැහැ. මං ඒක ටේබල්
කරනවා. ඔව්. හා හොඳයි. අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, තුන්වන වගන්තියට සංශෝධන කීපයක්.
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වන වගන්තිය
සංශෝධන කීපයක් තියෙනවා. පළවන පිටුව 18 වන පේළිය සිට 21 වන පේළිය දක්වා පේළි, ඒ පේළි දෙකද ඇතුළුව ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. කොට්ටාසයක් තුළද 9 ආවගන්තිය ප්‍රකාරව එම රඳවා තැබීමේ ස්ථානය බැලීමට යාම සඳහා එම මහේස්ත්‍රාත්වරයා වෙත ඒ නියමයේ සහතික කළ පිටපතක් රඳවා තැබීමේ ස්ථානයේ බාර නිලධාරියා විසින් නවන වගන්තිය යටතේ නියමයක් නිකුත් කළ වහාම සහ කවර අවස්ථාවකදී වුවද එම නියමය නිකුත් කරනු ලැබුවේ වේලාවේ සිට පැය 48ක් නොඉක්වීමට පෙර ලැබීමට. දෙවන පිටුව 30 වන පේළිය සිට 33 වන පේළිය දක්වා පේළිය දෙකද ඇතුළුව ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. මහේස්ත්‍රාත්වරයා විසින් අයන්න එම සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරන ලෙසට සහ එම වෛද්‍ය නිලධාරියා විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට විධාන කිරීම සහ ආයන්න සැකකරුගේ රඳවා තැබීමේ ස්ථානය වෙනස් කරන ලෙසට ආග්‍රහවක් කිරීම කරනු ලැබිය හැකිය. තුන්වන පිටුව 1. පළවන පේළිය සහ දෙවන පේළිය ඉවත් කරන්න. 2. 14 වන පේළිය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න යුතුය.
තුන්වන වගන්තිය සංශෝධන ආකාරයෙන් සභාව එකඟද? 14 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමා.
14 වන වගන්තියට සංශෝධනයක් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 19 වන පේළිය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව, 140 වන ව්‍යවස්ථාව හෝ 141 වන.
4 වන වගන්තිය සංශෝධිත ආකාරයට සභාව එකඟද?
ආයි.
5 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
6 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමා.
6 වන වගන්තියට සංශෝධනයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 1. 29 වන පේළිය සිට 31 වන පේළිය දක්වා පේළි, ඒ පේළි දෙකද ඇතුළුව ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වන අවස්ථාවකදී මහේස්ත්‍රාත්වරයා විසින් අයන්න ඒ තැනැත්තාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා උචිත ආග්‍රහවක් කිරීම සහ ආයන්න 1. පළවන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් එම තැනැත්තාට බාර දෙනු ලබන අවස්ථාවේ ඒ තැනැත්තා සම්බන්ධයෙන් වන රඳවා තබා ගැනීමේ නියමයක්ද බලාත්මක පවතී නම් එම තැනැත්තාගේ රඳවා තැබීමේ ස්ථානය වෙනස් කරන ලෙස ආඥාවක් කිරීම.
6 වන වගන්තිය සංශෝධිත ආකාරයට සභාව එකඟද?
දැන් පස්වන පිටුව මේ 6 වන වගන්තිය තව තියෙනවා ගරු නියෝජක තානාකතුමනි. පස්වන පිටුව 1. පළවන පේළිය සහ දෙවන පේළිය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. පොලිස්පතිවරයා වෙත විධාන කිරීමද කරනු ලැබිය යුතුය. 2. එකොළොස් වන පේලේ ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න 126 වන ව්‍යවස්ථාව 140 වන ව්‍යවස්ථාව හෝ 141 වන ව්‍යවස්ථාව යටතේ.
හයවන වගන්තිය සංශෝධිත ආකාරයට සභාව එකඟද? හත්වන වගන්තිය සභාව එකඟද? අටවන වගන්තිය සංශෝධන අටවන වගන්තිය සභාව එකඟද? නමවන වගන්තිය සභාව එකඟද? දහවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
දහවන වගන්තිය 11 වන පේලිය සිට 16 වන පේලිය දක්වා වන පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. එසේ වුවද මහාධිකරණය විසින් සුවිශේෂී අවස්ථානුගත තත්ත්වයන්හිදී 15 වන වගන්තියේ දෙවන උපවගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන්ව තිබුණද මහාධිකරණය විසින් යෝග්‍යයි සලකනු ලැබිය හැකි යම් කොන්දේසි වලට යටත්ව සැකකරු අප මත නිදහස් කරනු ලැබිය හැකිය.
දහවන වගන්තිය සංශෝධිත ආකාරයට සභාව එකඟද? 11 වන වගන්තිය සභාව එකඟද? 12 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
ගරු අමාත්‍ය. 12 වන වගන්තියට සංශෝධනයක් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එක 10 පේලිය සහ 11 වන පේලිය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව 140 වන ව්‍යවස්ථාව හෝ 141 වන ව්‍යවස්ථාව යටතේ නීති කෘත්‍යයකදී ප්‍රශ්න දෙක 15 වන පේලිය සිට 18 වන පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. දෙන ලද යම් විධානයක් අනුව සත්භාවයෙන් කරන ලද යම් ක්‍රියාවක් හෝ දෙයක් සම්බන්ධයෙන් යම් එපමණයි.
12 වන වගන්තිය සංශෝධිත ආකාරයට සභාව එකඟද? 13 වන වගන්තිය සභාව එකඟද? 14 වන වගන්තිය සභාව එකඟද? ප්‍රඥාප්ති වගන්තිය සභාව එකඟද? නාමයේ සභාව එකඟද? පාර්ලිමේන්තු යළි රැස්වේ උඩට ගන්න. පනත් කැටුම්පත කාරක සභාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. තුන්වනවර කියවීම ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වනවර කියවිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
හායි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි.